रत्नदीप जन्मभूमि
जन्मभूमि
कदीप विजय भूमि
एक सत श्रीलंका संगमेन
उदार मातृभूमि मातृभूमि
අයිබුවන් අද 2019 නිකිණි මසෙහිවත් අගෝස්තු මස 21 වෙනි බුද දින අපි ඔබගේ නිවහනට එන්නේ ලංකාවේ හාලෝ වටා තොරතුරු සමග වැදගත් සිද්ධීන් හා සම්බන්ධ පුවත් දරගෙනයි. බෞද්ධයින්ට නිකිණි පෝ දින වැදගත් වන්නේ බුදුරජුන්ගේ පිරිනිවන් පෑමෙන් පසු ඇති වූ පළමු බෞද්ධ සංගායනාව නිසායි. වයසට ගොස් මහණකම ලබාගත් සුබද්ද භික්ෂුව බුදුන්ගේ පිරිනිවන් පෑම ගැන ශෝක නොවන්නත් දැන් උන්වහන්සේ නැති නිසා විනය අනුගමනය නොකර නිදහසේ ක්‍රියා කරන්නත් පහසු බව අනිත් සංඝයාට පැවසුවා. මේ අන්දමට ක්‍රියා කටයුතු කළොත් ධර්මය හා සංඝයා නැතිවෙන බව ඉව වැටුණු අරහත් මහා කස්සප තෙර බෞද්ධ සංගායනාවක් ආරම්භ කිරීමට පියවර ගත්තා. කස්සප මහා තෙර එදා ධම්ම භණ්ඩාගාරික තනතුර දැරුවා. උන්වහන්සේට මෙය සාර්ථක කර ගැනීම සඳහා විශාල පිටුවහලක් උපාලි ආනන්ද හා අනුරුද්ධ යන භික්ෂුන් වහන්සේලාගෙන් ලැබුණා. සංගායනාව පැවැත්වූයේ මගධ රටේ රජ ගහනුවරේදී. එදිනට පෙරදින ආනන්ද තෙර අරහත් ඵලය ලැබුවා. මාස 7ක් තුල පැවති මෙම සංගායනාව තුලදී ධර්ම පිටකය හා විනය පිටකය දීඝ නිකායට ඇතුල් වූ අතර මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුඩ්ඩක නිකායන් ගැනද සාකච්ඡා කර ඒවායේ එක් එක් කොටස් කටපාඩම් කර මතකයේ තබාගෙන ඊළඟ පරම්පරාවටද පවරා දීමට තීන්දු කරනු ලැබුවා. ශ්‍රී ලාංකික බෞද්ධයන්ට නිකිණි පෝය විශේෂම වැදගත් වන්නේ අපගේ අතීතයේ සිටම මේ කාලයේදී වීදි සංචාරය කරනු ලබන දළදා පෙරහැර නිසා. ලංකාව සංස්කෘතියේ අභිමානයේ විදහ දක්වන මේ රමණීය පෙරහැර ලෝ ප්‍රකට The Traveller වෙබ් අඩවිය ලොව ශ්‍රේෂ්ඨම දර්ශන පහ අතරට ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර නම් කිරීමට කටයුතු යොදාගෙන තියෙනවා. ඉතින් මෙය ලොව ලස්සනම සංස්කෘතික දර්ශන පහ ඇතුළට ලක් වෙනවා. කප් සිටුවීම දළදා මහ පෙරහැර පැවැත්වෙන්න දින 15කට පෙර අමාවක දිනයට යෙදෙන සුබ මොහොතක කප් කැපීම සිදු වෙනවා. දළදා මාලිගයේ නැකත් මොහොට්ටා ල විසින් දියවඩන නිලමේ හරහා දැනුම් දෙන මොහොතක විෂ්ණු දේවාලයේ රාජකාරී නිලයක් දරන වන්නකුරාල මේ කප් කැපීම සිදු කරනවා. කප සඳහා තෝරාගන්නේ පල නොදැරූ කිරිගසක්. බොහෝ විට කොස්ගසක් තමා මේ සඳහා යොදාගන්නේ. කප කැපීමට පෙර දින 10කට පමණ පෙර විෂ්ණු දේවාලයේ විධානරාලත් දැඩිමුණ්ඩ දේවාලයේ තේවාව භාරකරුවන් වන්නකුරාලත් නින්දගම් කුටුවේ ඉඩමකට ගොස් සුදුසු ගහක් තෝරගන්නවා. ඒ ගස වටා පිරිසිදු කොට සුදු වටතිර ඇද උදේ සවස සඳුන් කිරි පැනින් දොවා සූද දුම් අල්ලා පූජාවන් පැවැත්වෙනවා. සද්දින කෙසේ පූජා කළ පසු ඒ පූජනීය සංකේතයක් බවට පත්වෙනවා. ඉන් පසු නැකැත් දිනේ මේ ගස මුලින් කපා අතු ඉවත් කර සුදු පිළියෙන් ඔතා හේවිසි හොරණය මගුල් බෙරවාදනින් අලංකෘතව අලි ඇතුන් පිරිවරා මහා පෙරහැරින් දේවාලයට යාබද පල්ලේ දේවාලය හෙවත් දැඩිමුණ්ඩ දේවාලය වෙත ගෙන යනවා. කප කපන්නේ රිදී පොරවකින්. එය සෙනරත් රජතුමා විසින් උප්පලවන්නා දේවාලයට පූජා කරපු එකක්. කප කැපීමට මෙම රිදී පොරව ගෙන යන්නේත් ඇතෙකු පිට විශේෂ ආසනයක තියාගෙනයි. කප කැපීමේ අවස්ථාවට දියවඩන නිලමේ ඇතුළු සතර දේවාවල බස්නායක නිලමේලාද සහභාගී වෙනවා. කප රැගෙන මහනුවරට එන පෙරහැර මුලින්ම යන්නේ දැඩිමුණ්ඩ දේවාලය ළඟටයි. එතනදී විෂ්ණු දේවාලයේ වන්නකුරාල මූලික වෙලා කප කොටස් කරලා නාත විෂ්ණු කතරගම පත්තිනි දේවාලවලට පිළිවෙලින් කප බාර දෙනවා. ඒ ඇතකු පිට තම තමන්ගේ දේවාලවලට රැගෙන යන බස්නායක නිලමේලා ඒ දේවාලවල ඇහැලගෙයි තැන්පත් කරනවා. නැකත් මොහොට්ටාල කප් සිටුවීමට සුදුසු මොහොත දැනුම් දෙනවා. ඒ අනුව සුබ මොහොතින් සිව් දේවාලවල කප් සිදුවීම කෙරෙනවා. ඇසල දළදා මහ පෙරහැර සමග මහා දේවාල හතරක පිරිස් ගමන් කරන බව කවුරුත් දන්නා කරුණක්. නාත, පත්තිනි, විෂ්ණු සහ කතරගම දේවාල ඒ හතරයි. මේවා අතරින් පළමුව ගමන් කරන්නේ නිරතුරුවම නාත දේවාල පිරිසයි. ඇයි ඒ? මේක බෞද්ධ ආගමික වතාවන් සඳහා වෙන් කළ පූජනීය ස්ථානයක් නිසා. මත බුදුවන මෛත්‍රී බුදුන් නාත දෙවියන් ලෙස පිළිගැනීමට ලක්වන නිසා මේ දේවාලයක් හෝ කෝවිලක් ලෙස හඳුන්වන්න බැහැ. මෙතන පොල් ගහන්නේ නැහැ. මිනිසුන්ට විරුද්ධව යාතිකා කරන්නේ නැහැ. අනුන්ට දඬුවම් කරන්නට කනලව් කරමින් දෙවියන්ගේ නොයෙක් වරදාන වරප්‍රසාද ඉල්ලා සිටින්නේ නැහැ. ඒ නාත දෙවියන් කියන්නේ මත බුදුවන මෛත්‍රී බුදුන් වහන්සේ යන පිළිගැනීම නිසා. සමහරු සිතනවා දෙවියෙකුට බුදු වෙන්න බෑ කියලා. නමුත් ඇතැම් ආත්මවලදී බෝසතුන් දෙවියන් ලෙස ඉපදුණු අවස්ථා තියෙනවා. තෞතිසා දෙව්ලොව තං සංතුසිත දෙව් පුත්ව ඉපිද සිටිය බවත් මත බුදුවන මෛත්‍රී බුදුන් නාත නමින් වැඩවාසය කරන බවත් බොහෝ අය විශ්වාස කරනවා. මේ නාත දේවාලයේ බෞද්ධ ආගමට සම්බන්ධ මූලික පූජනීය හා වන්දනීය ස්ථාන කීපයක් තිබෙනවා. පැරණි සහ නව බුද්ධි මන්දිර හතරක් තිබෙනවා. චෛත්‍ය දෙකක් තියෙනවා. එයින් එහෙක බුද්ධ පාත්‍රයක් නිදන් කර තිබෙනවා. එම භූමියේ පිහිටියේ දෙතිස් මහපල බෝධීන් වහන්සේගේ ශාඛාවක්. මෙම නාත දේවාලය තුළ සිදුවන්නේ දානශීල භාවනා වැඩසටහන් පමණයි. සදහවතුන් වාර්ෂිකව දානමාන පින්කම් කිරීම, පිච්චමල් පූජා ආදිය කිරීම, බෝධිය නැමදීම යනාදී යෙදෙනවා. පිළිමතනාවේ මහාධිකාරම් තැන ක්‍රිස්තු වර්ෂ 1815 මෙම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කළා. එකල රාජ අනුග්‍රහය මෙම ස්ථානවලට නොමසුරුව ලැබුණා. වර්තමාන බස්නායක නිලමේ ලෙස කටයුතු භාරව ඉන්නේ නීතිඥ ගයාන් හීම් කෙන්දයි. කප් සිදුවීමෙන් පසු එදිනම උදේ හෝ සවස ඇරඹෙන සතර දේවාලවල පෙරහැරත් දින 5කට පසු දළදා මාලිගාව සම්බන්ධව ඇරඹෙන කුඹල් පෙරහැරවල් පහත් තවත් ඉදිරියට දින 5ක් තුල පැවැත්වෙන රන්දෝලි පෙරහැරත් බොහෝ දිනට පසු දින කෙරෙන දවල් පෙරහැරත් සමග දළදා පෙරහැර නිමා වෙනවා.
පෙර පිනි පොද එකතු ගස්සන ඇත් රජුන් දළදා පෙරහැර කියන විටම අපගේ සිතේ මැවෙන්නේ අලියතුන් නැට්ටුවන් බෙරකාරයන් කසකරුවන් වැනි අයයි. මෑත ඉතිහාසයේදී එනම් 1925 දී මඩකලපුව එරාවූර් ප්‍රදේශයෙන් අල්ලාගත් ඇතුන් දෙදෙනෙක් එතා තිබූ බ්‍රිතාන්‍ය රජයෙන් නිල අවසරගෙන ගිරාගම වලව්වේ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවේ මහතා රුපියල් 3000කට මිලදී ගත්තා. මේ අතුන් දෙදෙනා එදා පැමිණියේ කඩුගන්නාව දුම්රිය පොළට දුම්රියෙන්. ඔවුන්ගේ ඇත්ගොව්වා වූයේ අරඹගමගේ කිරිහාමි නැමැත්තා. ඔහු සත්වයන් හීලය කර දළදා පෙරහැරේ යන්න පුරුදු පුහුණු කළා. අයිතිකරු ටිකිරි බණ්ඩාර දිසාව කොයිතරම් භක්තියකින් යුත් කෙනෙක්ද කිවහොත් එතුමා මේසා වටිනා හස්තීන් දෙදෙනාම දළදා මාලිගාවට පූජා කරා. ඔවුන් එදා මාලිගාව වෙනුවෙන් බාරගත්තේ ඒවකට දියවඩන ඉලිලිමේ තැන්පත් ටීබී රත්වත්තේ මහතා. ඇතුන් දෙදෙනාට රාජා හා ස්කන්ධ යන ලෙස නම් කරනු ලැබුවා. මේ දෙදෙනා මාරුවෙන් මාරුවට කරඬුව වැඩමවාගෙන පෙරහැර ආලෝකමත් කළා. රාජා හා ස්කන්ධ අතරින් ලක්දිව රදල ඇත් පරම්පරාවේ දේහ ලක්ෂණ රාජාට තිබුණා. එහෙයින් රාජා චද්දන්ත ඇත් කුලයට අයිති බව වාර්තා වුණා. මේ දෙදෙනා අතරින් වසර 50ක් පමණ දළදාව රැගෙන ගියේ රාජායි. මාලිගාවේ රාජා නමින් වසර ගණනාවක් පුවත්පත් වලින් වාර්තා වුණේද ඡායාරූප හා විස්තර වාර්තා දැක්වුවේද මේ රාජා ගැනයි. අනූපම සේවාවක් කළ රාජා 1988 ජූලි මාස 16 වෙනි දින අවසන් හුස්ම හෙළුවා. රජයේ ශෝක දිනයක් ලෙස එදා ලංකා රජ නිල වශයෙන් නිවේදනය කළා. එපමණක් නොව රාජාගේ රුව සහිත මුද්දරයක්ද 1989 දෙසැම්බර් 12 වෙනි දින නිකුත් කරා. රාජාට ගෞරවයක් පිණිස රුපියල් 1000 නෝට්ටුවේද රාජාගේ රුව තිබෙනවා. සත්වේකුවත් ඉමහත් ගෞරවයට පාත්‍ර වූ රාජාගේ අස්ථිපද්ධතිය අදටත් මාලිගාවේ කෞතුකාගාරයේ දක්නට ලැබෙනවා. රාජාගේ ඇවෑමෙන් පසු හේයන්තුඩුවේ රාජා දළදාව වැඩම කරාගෙන පෙරහැරේ ගියා. මේ යථාගේ එක් දළයක් අඩි 7ක් සහ අඟල් 6ක් දිගයි. දිගම දළ යුවල එදා සතු වූයේ මේ රාජාටයි. හම්බන්තොට කට්ටකඩුවන කැලේදී 1948 මාර්තු 8 වෙනි දින අල්ලාගත් මේ යථා බ්‍රිතාන්‍ය රජ වෙන්දේසිකල අවස්ථාවේදී බියගම පදිංචි විලියම් ගුණසේකර හෙවත් හේයන්තුඩුවේ රාලහාමි මහතා රුපියල් 10,500කට මිලදී ගත්තා. ගුණසේකර පවුලට අයත් අලියතුන් 14 දෙනෙක් එදා හිටියා. මේ රාජා දළදා කරඬුව පමණක් නොව කැලණියේ දුරුතු පෙරහැරේද, දෙහිවල බෙල්ලන්විල දුරුතු පෙරහැරේද, කොළඹ ගංගාරාමේ නවම් පෙරහැරේද කරඬුව සමග වීදි සංචාරය කළා. ජපානයේ සමාගමක් මේ යථා ඇමරිකන් ඩොලර් 1,20,000කට මිලදී ගැනීමට උත්සාහ කළා. නමුත් අයිතිකරු රාජා විකුණුවේ නෑ. 2002 රාජා මිය ගිය පසු ජාතික උරුමයක් බඳු රාජාගේ සිරුර ලංකා රජයට බාර කරා. අදටත් මේ රාජාගේ අස්ථිපද්ධතිය කොළඹ ජාතික කෞතුකාගාරයේ දකින්න පුළුවන්. මේ ඇතුන් දෙදෙනාට අමතරව දළදා පෙරහැර සැරසූ තවත් දෙදෙනෙක් අමතක කරන්න බෑ. ඒ මිල්ලංගොඩ රාජා හා වේවැල්දෙණිය රාජා යන හස්තීන් දෙදෙනා. 15 වතාවක් දළදා කරඬු ඉසුළු වේවැල්දෙණිය රාජා 2014 මිය ගියා. වත්මන් ලංකාවාසී බොහෝ දෙනෙකුගේ ආදරයට හා ගෞරවයට හා බුහුමන්ව පාත්‍ර සිටින්නේ 1953 උපන් නැදුම්ගමුවේ රාජා. නීලම් මහර පිළියන්දල පන්සලක විසූ භික්ෂුවක් ඉන්දියාවේ මහරාජා කෙනෙකුගේ ලෙඩක් සුව කළ නිසා එයට කෙළගුණ සැලකීමක් වශයෙන් මෙම ඇතා තෑගි කරා. 1978 හොරණ නැදුම්ගමුවේ පදිංචි සිටි ධර්මවිජය වෙදරාළහාමි මේ ඇතා මිලයට ගත්තා. නැදුම්ගම ගමුවේ ගම මේ පවුල ජීවත් වන නිසා මේ රාජාට නැදුම්ගමුවේ රාජා නමින් ප්‍රසිද්ධ වුණා. වේද පරම්පරාවේ වත්මන් ප්‍රධානියා හා ඇතා අයිතිකරු හර්ෂ මහතා කියන්නේ ඇත්තු දුම්රිය වලින් හෝ වෙනත් වාහනයකින් යන විට ඔවුන්ට බොහෝ හිරිහැර වෙන බවයි. ඒ නිසා මේ ඇතා කොහේ ගියත් යන්නේ පාගමනේ. දින ගානක් තිස්සේ නැවති නැවති මහත් ගරුසර හා ආරක්ෂාමද රාජා මහනුවරට සේන්දුවන්නේ පාගමනේ. රාජාගේ වයස දැන් අවුරුදු 66ක්. පසුගිය වසර 13ම රාජා දළදා කරඬුව රැගෙන ගියා. කරඬුව රැගෙන පෙරහැරට සහභාගී වන මේ හැම දෙනෙකුටම රාජා යන නාමය දෙන්නේ ඇයි? ඇතා ආදි ඉතිහාසයේ සිටම රජුන් සතු භාණ්ඩයක්. රජතුමා ප්‍රධාන ඇතා මගුලදා ලෙස හැඳින්වුණා. එතුමා ගමන් ගියත් යුද්ධයට ගියත් ඇතුන් පිටයි. රජතුමාගේ මාලිගා වතුවල පමණක් නොව බලවතුන්ගේ හා ප්‍රභූවරුන්ගේ වතුවලත් බර වැඩවලට යොදාගත්තෙත් ඇත්තු. ඉතින් සාමාන්‍ය බසින් කියවනම් රජබඩුවක්. සාමාන්‍යයට ඇතෙක් නඩත්තු කරන්නත් බැහැ. ඉතින් රාජා නමින් ඇඳින්වීම අරුමයක් නොවේ.
ඇති දැඩි වූයේ ධර්ම විජය වෙද ගුරු සෙවනේ සෙනෙහස රැක වරදය ලැබුවේ රජෙකුට පිරිපුන් අභිමානය තෙද බල පැතිරූ ලක් දෙරණේ නැඳුන්ග වූවේ රාජා යන නාමය රජු ඔබ හට පට බැඳුනේ පාගමනින් නුවර ද යන සැම විට දිනු දහක් ලක් රැසියන්ගෙන් එතරජු ඔබ හට ලැබුණා බුමන් අඩුවක් නොමැතිව සැමනේනේ පෙරහැර ඇඳුමින් ඔබ සරසන විට ඔබ ඉවසා සිටියා නොසැලී දළදා සමිඳුන් වැඩම කරන විට පාවද අතුරන තුරු සිටියේ සාදුනද දස දේසිනේ දල්දා කරඬුව වැඩම කරන විට තේජස පාමින් පය තැබුවේ දයත වස්තුවකි ඇත් රජු රාජා ලක්මෑනිට අභිමානයකි කුලේ ඇත් රජු රාජා නැඳුංගමුවේ ඇති දැලි වූයේ ධර්ම විජය වෙත ගුරු සෙවනේ සෙනෙහස රැක වරණය ලැබුවේ ඇත් රජෙකුට පිරිපුන් අභිමානය තෙද බල පැතිරු ලක් දෙරණේ වස්තුවකි ඇත් රජු රාජා ලක්මෑනිට අභිමානයකි දෙයට වස්තුවකි ඇත් රජු රාජා ලක්මෑනිට අභිමානයකි දෙයට වස්තුවකි ඇත් රජු රාජා ලක්මෑනිට අභිමානයකි
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලැනට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමි ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකෝත්තර සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මීට සවන් දිය හැකි. අපේ රණවිරුවන් අතින් නිම වුණු ජය බිමක් වන් ගොවි බිමක්. මේ ගොවිපල වර්ෂ 1950 අගමැති ඩී.එස්. සේනනායක මහතා සහ එංගලන්ත ජාතික ඇංකර් මහතාගේ මූලිකත්වයෙන් පිහිටවනු ලැබුවා. එවකට එහි අක්කර ප්‍රමාණය 11,436 පමණ වූවා. මේ කාලයේදී මේ ගොවිපල රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වූ අතර එය සාර්ථක අන්දමට පවත්වාගෙන යාමට ඔවුන්ට හැකි වුණා. නමුත් 1984 වසරේදී පළමු වතාවට රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරකයට මෙය ලක් වෙනවා. එම ප්‍රහාරයෙන් එතන සේවයේ නියුතු සිටි 4 දෙනෙක් මරුමුවට පත් වෙනවා. කොටි ප්‍රහාර තවත් දැඩිවීමත් සමගම ගොවිපල අත්හැර දැමීමට සිදු වෙනවා. එම ගොවිපලේ තිබුණු ගොඩ නැගිලි කෘෂි උපකරණ ආදී තවත් වටිනා දේ විනාශයට පත් වුණා. සමහර වටිනා දේපල කොටි උන්ගේ සංවිධානයට ගෙන ගියා. සෝමවතිය පොදබිම අසලින් වැටුණු සේරුවෙල වෙත දිව යන මාර්ගයේ කිලෝමීටර් කීපයක් ගමන් කළාම හමුවන්නේ කන්ද කඩුව යුද හමුදා ගොවිපලයි. වසර 25කට ආසන්න කාලයක විනාශ වී ගිය ගොවිපොල 2009 නැවත නැගිට්ටා. 2009 මැයි 19 දින මෝසල කොටින්ගේ විනාශය සමගම කන්ද කඩුව ගොවිපල යුද හමුදාවට පැවරෙනවා. ඒ තාවකාලිකව හමුදා වෙත පැවරුණේ 2009 ඔක්තෝබර් 7 වෙනිදායි. ඉන්පසු 2012 අගෝස්තු 28 වෙනිදා කන්ද කඩුව ගොවිපල සම්පූර්ණයෙන්ම යුද හමුදා පාලනයට නතු වුණා. ලැබුණු ප්‍රමාණය අක්කර 3,500ක්. එයින් අක්කර 1,500ක ප්‍රමාණයක වගා කටයුතු හා සංවර්ධන කටයුතු වලට යොදාගෙන තියෙනවා. මෙම වැඩපිළිවෙලේදී සුවිශේෂම කාරණේ වන්නේ දුප්පත්කමින් ආර්ථික පීඩාවෙන් හා කොටින්ගෙන් බටකය ගොවින් මෙයට සම්බන්ධ වීමයි. අවට ගම්මානවල ගොවි ජනතාවගේ ආර්ථික හා සමාජික තත්ත්වය නගා සිටුවීමට මේ ගොවිපල සමත් වෙනවා. දැනට 200ක් පමණ තරුණ තරුණියන් මෙහි වැඩ කරනවා. සිසුන් 5 දෙනෙක්ගෙන් පමණක් අධ්‍යාපනය ලැබූ කන්ද කඩුව ප්‍රාථමික විදුහල මේ වෙනකොට පහසුකම් අතින් දියුණු කරමින් සිසුන් 50කට වැඩි පිරිසකගේ net පාදන තත්ත්වයට පත්ව තිබෙන්නේ මේ ගොවිපල නිසායි. ගොවිපලේ සිදු කරන සෑම වගාවක්ම සඳහා භාවිතා කරන්නේ කාබනික පොහොර සහ ස්වභාවික පලිබෝධ ක්‍රමවේදීන් වීම තවත් විශේෂත්වයක් වෙනවා. මූලිකව අක්කර 200ක භූමි ප්‍රමාණයක් පුරා දේශීය පාරම්පරික වී වර්ග සහ සාමාන්‍ය වී වගාව සඳහා ජලය සැපෙන්නේ අපේ විරුවන්ගේ අතින් නිම වුණු ඉසුරු වැව පහ මගින්. ගොවිපලින් පිට දකින්නට ලැබෙන ඉසුරු වැව තුන අවට සතුන්ගේ පිපාසයෙන් නිවන්නට සිදු කළ නිර්මාණයක්. අක්කර 50ක ප්‍රමාණයේ අඹ වගා කළ අතර අක්කර 15ක පමණ කෙසෙල් වගා කර ඇත. තවද අසුරු අතුරු භෝගයක් ලෙස අක්කර 7ක පමණ රබර් වගාවක්ද දකින්නට පුළුවන්. කෙසෙල් කොළ ආශ්‍රය නිපදවන ජීව ආහාර දවටන සඳහා අවශ්‍ය කෙසෙල් පත්‍ර ලබා ගැනීමට වෙනම කෙසෙල් වගාවක් ගොවිපල සතුයි. විශාල වාණිජමය වටිනාකමක් ඇති කජු වගාව අක්කර 50ක ව්‍යාප්ත වී ඇති අතර තවත් 25ක් ඒ සඳහා යොදා ගැනීමට කටයුතු කරනවා. මීට අමතරව පහත රට එළවලු වර්ග සහ පළතුරු වර්ග රසකුත් පැවෙනවා. මුං ඇට, කව්පි, සොයා බොංචි, දෙලුම් දෙහි, මිරිස් ගස් ලැබු, පේර, පැණි කොමඩු මෙහි දැකිය හැක. තවද එළගවයින්, මීගවයින්, කුකුලන්, එළුවන් විශාල ප්‍රමාණයක් ඇති කිරීම මෙහි සත්ව පාලන ව්‍යාපෘතියේදී සාර්ථක ලෙස ආරම්භ වී කෙරීගෙන යනවා. මේ කටයුතු සඳහා අවශ්‍ය ජලය ගොවිපලට කිලෝමීටර් 4ක පමණ දුරින් ගලා යන මහවැලි ගඟෙන් ලබා ගන්නවා. වනාන්තර මැදේ සිටි නල මගින් පොම්ප කරලයි මේ ජලය ලබා ගන්නේ. ජලය පොම්ප කරන්නේ සූර්ය පැනල් භාවිතයෙන් සකස් කර තිබෙන ස්වයංක්‍රීය ක්‍රමවේදයකින් වන නිසා කිසිදු පාරිසරික හානියක් සිදුවන්නේ නැහැ. මේ දස්කම් සියල්ලම කෙරුණේ හා කෙරෙන්නේ යුද හමුදා රණවිරු දෑතින්. මේ වැඩ කරන ගොවීන්ට හමුදා නිල ඇඳුම් ලැබෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය සෙබළුකට ලැබෙන වටපත් එක්ක දීමනා විශ්‍රාම වැටුප් යනාදී ලැබෙනවා. සේවක සේවිකාවන් ඉතාමත් සතුටෙන් මෙහි දියුණුව කරා වැඩ කරන්නේ කොතෙකුත් මහන්සි වුවත් එම මහන්සියේ ප්‍රතිඵලය ඔවුන්ටම ලැබෙන නිසා. ඔවුන්ගේ දරුවන්ටද එම දායාදේ ලැබෙනවා. ඔවුන්ගේ ආදායමෙන් ගෙවල් දොරවල් හදාගෙන සමාජ මට්ටම දියුණු කර ගැනීමට ඔවුන් සමත් වී තියෙනවා. ඔවුන් පවසන අන්දමට පවුල්වල ආපදාවක් ඇති වූට විත්තත් හමුදාව උදව්වට එනවා. සෝමාවතිය වන්දනා කිරීමට හෝ ගොවිපල ඇතුළු ප්‍රදේශයේ සංචාරය කිරීමට එන අයට සුන්දර නිවාඩු නිකේතනයක් මෙහි පිහිටුවා තියෙනවා. සිසිල් පරිසරයක නගා ඇති මේ නිවහන සාධාරණ මිලකට වෙන් කර ගැනීමේ හැකියාවද තිබෙනවා. යුද නිමාවෙන් පසු බිහි වූ මෙම ගොවිපල පසුගිය රජය මගින් දියත් කරන ලද ව්‍යාපෘතීන්ගෙන් එකක්. මේ අන්දමට ත්‍රස්තීන්ගේ කුරීරු කමින් විනාශ වී ගිය ප්‍රදේශවල නැවත ගොවිපලවල් නගා සිදුවීමට අදත් පියවර ගන්නේ නම් රටටත් ගැමියන්ටත් කෙතරම් භාග්‍යයක්ද. නවපාලකින් කෘෂිකර්මය දියුණු කිරීමට සිත යොදවන්නේ නැත්තේ ඇයි?
මැඩල්ල සම්බමුරුංගා
වපුරා දීවපුරා සෙත් පතන්නේ කිරු දෙවියන්ගේ සිංහල යානකුලි බලේ පින්නුවා කොන්ද නමා කපමු මලෝ සැම දෙවියෝ පිහිටෙනා
බත්තිගනේ දෙවියෝ නිසා අපවට කිරි උතුරනවා
පුරා
ආටු බුලන්ත
පණාපිටිය අම්බලම. පැරණි කාලයේ අම්බලමේ නවාතැන් ගත්තේ දුගී දුප්පත් අයම පමණක් නොවේ. විවිධ ප්‍රදේශවලින් පැමිණි මගීන්ගෙන් පමණක් නොව ඇතැම් විට රාජ්‍ය නිලධාරීන්ටත් දේශ දේශාන්තරයෙන් පැමිණෙන වෙළඳුන්ටත් අම්බලම් සෙවන දුන්නා. මේ තැන්වල රැගත කරන අය අතර කතා බහ තුලින් අදහස්ද පුවත්ද හුමාරු කරගත්තා. ගිරිඋල්ල කුරුණෑගල මාර්ගයේ හමුවන මැටියගනි හන්දියෙන් වමට හැරී ඇති මාර්ගයේ ටික දුරක් යන විට පණාපිටිය පන්සල හමු වෙනවා. මේ අම්බලම තියෙන්නේ පන්සල ළඟයි. දඹදෙණි යුගයේදී දඹදෙණිය හා අනුරාධපුරය දක්වා ඇති මාර්ගය තමා මෙම අම්බලම පිහිටා ඇත්තේ. එදා මෙම මාර්ගයේ බොහෝ මිනිස්සු ගමන් ගන්න ඇති. බොහෝ අය කියන්නේ මෙම අම්බලමේ ඇති කැටයම් අම්බැක්කව දේවාලයේ ඇති කැටයම් වලට සමාන බවයි. ඇම්බැක්ක තරම් මේ ලොකු නැහැ. ඒ නිසා ඇම්බැක්ක තරම් කැටයම්ද නැහැ. මහනුවර මගුල් මඩුව සෑදූ කාර්මික කලාකරුවා තම පුතාත් සමග විරසක වුණාලු. ඉතින් වෙන් වූ මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් මගුල් මඩුවද අනිත් එක්කෙනා ඒ කියන්නේ පුතා අම්බලම නිර්මාණය කළාලු. අම්බලමේ එක පැත්තක් අඩි 18ක් අනික් පැත්ත අඩි 12ක් ගල් අත්තිකාරමක් මත තමයි මේ ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ. ඇතුලේ කොංස අතරේ ගෝලාකාර කළු ගල් තබා තිබෙනවා. ඒ මත හතරස් ආකාරයට සිටිනසේ අඩි 4ක විස්කම්භය ඇති චතුරස්කාරීව සවිකල කුළුණු හතරක් මත වහලය ගොඩනගා තිබෙනවා. කුළුණුවල නාට්‍යාංගනාවන්, නැට්ටුවන්, සිංහරූප හා පියුම් කැටයම් තිබෙනවා. මේ කුළුණුවල නෙළුම් පෙති නැහැ. තිබෙන්නේ නයි පෙන ගොබ හතරක්. වහලය පෙති උළු යොදා සකස් කර තිබෙනවා. පරාලවල අලංකාර පියුම් හා ලියවැල් කැටයම් දකින්න පුළුවන්. ගොඩනැගිලේ හරහට දමා ඇති බාල්කවලද ලියවැල් නැට්ටුවෝ අලි මුවන් නාගින් බෙරකරුවන්ගේ කැටයම් පේනවා. මේ කැටයම් වලින් භාවිතා කර ඇත්තේ එදිනෙදා දකින්න සත්වයන්ගේ රූපයයි. ඒ කියන්නේ සිංහය, අලියා, මොනරා, මුවා, නාගයන් වැනි සතුන්. අද්භූත සත්තු නැහැ. මේවා 18 වෙනි සියවසට අයිති කැටයම් බවයි පුරාවිද්‍යාඥයන්ගේ මතය. එක් තැනක මල්ලව පොර බදන දෙදෙනෙක්ට තවත් තැනක ස්ත්‍රීන් දෙදෙනෙක් ආචාර කරන කැටයක් මත දිස් වෙනවා. මේ අගනා අම්බලමක් හේයින් එය ගරා වැටෙනට ඉඩ නොදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කර තබා ගැනීම ගැන අපි ඔවුන්ට කෘතඥ වෙනවා.
අම්බලමේ පින වලං කදන්ගෙන ඒක පිනු ගුණ උඩ පැන පැන හිනා. අම්බලමේ පින වලං කදන්ගෙන ඒක පිනු ගුණ උඩ පැන පැන හිනා. හොඳ මනෙවුම් වලං පන්සල ළඟ පොලේ ඔබට ගෙනත් දෙයන් ගන්න ගාන ගනි හොඳම නැවුම් වලන් පන්සල ළඟ පොලෙන් අපට ගෙනත් දෙයන් ගන්න ගාන ගනි අම්බලමේ පිනා වලන් කදක් ගෙනා
එන
ඒක බිඳපු ගුණා
ගුණා
උඩ පැන පැන දිනා
දිනා
අම්බලමේ පිනා වලන් කදක් ගෙනා ඒක බිඳපු ගුණා උඩ පැන පැන හිනා අපේ ගමේ වලන් කලන තුරුණු ලියන් අති ඇදෙන නැවුම් වලන් අගේ බුලන් අපේ ගමේ වලන් කලන තුරුණු ලියන් අති ඇදෙන නැවුම් වලන් අගේ බුලන් අම්බලමේ පිනා
පිනා
වලන් කදක් ගෙනා
එනා
ඒක බිඳපු ගුණා
ගුණා
උඩ පැන පැන හිනා අම්බලමේ පිනා වලන් කදන් ගිනා ඒක බිඳපු ගුණා උඩ පැන පැන හිනා වරමාගේ ගුණා බැනගත්තා පිනා අද මුල්ලට වුණා පිනාට හරි ගිනා වරමාගේ ගුණා බැනගත්තා පිනා අද මුල්ලට වුණා පිනාට හරි ගිනා අම්බලමේ පිනා
පිනා
වලන් කදක් ගිනා
එනා
ඒක බිඳපු ගුණා
ගුණා
උඩ පැන පැන හිනා
හිනා
අම්බලමේ පිනා වලන් කදක් ගිනා ඒක බිඳපු ගුණා උඩ පැන පැන හිනා වලන් 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 හොඳම නැවුම් වලන් කවුද ගන්නේ වලන් මෙන්න මෙන්න වලන් 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 හොඳම නැවුම් වලන් කවුද ගන්නේ වලන් මෙන්න මෙන්න වලන් අම්බලමේ පිනා
පිනා
වලන් කදක් ගිනා
ගිනා
ඒක බිඳපු ගුණා
ගුණා
උඩ පැන පැන හිනා
හිනා
අම්බලමේ පිනා වලන් කදක් ගිනා ඒක බිඳපු ගුණා උඩ පැන පැන හිනා අම්බලමේ පිනා වලන් කදක් ගිනා ඒක බිඳපු ගුණා උඩ පැන පැන හිනා අම්බලමේ පිනා වලන් කදක් ගිනා ඒක බිඳපු ගුණා උඩ පැන පැන හිනා අම්බලමේ පිනා වලන් කදක් ගිනා ඒක බිඳපු ගුණා උඩ පැන පැන හිනා
1580 අගෝස්තු 12 වෙනිදා 1815 දී උඩරට රාජ්‍ය ඉංග්‍රීසින්ට පාවා දීමට උදව් කළ එක්නෙලිගොඩ නිලමේ සහ මොල්ලිගොඩ නිලමේ හැරුණු විට රට ජාතිය පාවා දීමට කටයුතු කළ රජ කෙනෙක් කෝට්ටේ යුගයේ සිටි බව ඔබ දන්නවාද? විජයබාකොල්ලෙන් පසු බෙදී ගිය කෝට්ටේ රාජ්‍යයේ සිංහාසනයට පිවිසුනේ ධර්මපාල කුමාරයා. නමට සිංහාසනය මත සිටියත් ඇත්තටම පාලන කටයුතු වල නිරත වුනේ එවකට ඔහුගේ ආරක්ෂකයන් ලෙස පිරී සිටි පෘතුගීසීන්. මායදුනේ රාජසිංහ වැනි සිංහල පාලකයන් ඔහුගේ සතුරන් ලෙස පෙනුණා. තමන්ගේ ගැලුම් කාර්යය වුණේ පෘතුගීසින් බව මේ මෝඩ දුරදිග නොපෙනුණු ධර්මපාල සිතුවා. තමන්ගේ දූර්වල මානසික තත්ත්වය ඉදිරියේ තම ආගම පවා වෙනස් කර බෞද්ධාගම හැරදමා පෘතුගීසින් විසින් හඳුනු ලැබූ කතෝලික ආගම වැළඳගෙන පෘතුගීසි නමකුත් ගත්තා. දැන් ධර්මපාල ඩොන් ජුවන් ධර්මපාල වී කෝට්ටේ සිංහලයන්ගේ අවසානය ලංකර දීමට සූදානම් වුණා. ඔහුට ගෙන යෑමට පරම්පරාවක් සිටියේ නැහැ. තමාට දූපුතුන් නැති නිසා තම රාජ්‍ය මායදුන්නේ හෝ රාජසිංහට අයිති වේ යන ආත්මාර්ථකාමී සිතුවිල්ලෙන් ඒ පෘතුගීසීමට පවරා දීමට කටයුතු කළා. ධර්මපාල නමින් යුත් කිසිව ධර්මයක් නැති ඒ නාමික සිංහලයා සිංහල සහෝදර පාලකයන් වෙත තම රාජ්‍ය අයත්වනට ඉඩ නොදී ඒ පරසතුරන්ට බාර දීමට කටයුතු කළේ මොන හිතකින්ද? ලංකා ඉතිහාසයේ මේ මහා පාවාදීම ක්‍රියාවලියේදී ප්‍රසිද්ධ නොතාරිස්වරයා හැටියට කටයුතු කළේ ඇන්ටෝනියෝ රොබොයිරෝ නම් පෘතුගීසි විද්වතෙක්. ඩොන් ජුවන් ධර්මපාල තම අන්තිම කැමති පත්‍රයෙන් කෝට්ටේ රාජ්‍ය තෑගි ඔප්පුවකින් පෘතුගාලයේ රජකරන හෙන්රික් රජතුමාට සහ ඔහුගෙන් පසු ඔහුගේ රජ පරම්පරාවටද සම්පූර්ණයෙන්ම අයිති වන බවට නීත්‍යානුකූලව පැවරුවා. තමාගේ සතුරන් වූ මායදුන්නේ රාජසිංහ වැනි අයගෙන් තම ආරක්ෂා කර දුන් පෘතුගීසීන්ට තමා ණය ගැති බවත් තමාට රාජ්‍ය බේරා දුන් අයවලුන් වන පෘතුගීසීන්ට දරුවන් නැති තමා තමන්ගේ ඇවෑමෙන් පසු සියලුම වස්තුව සහ රාජ්‍යයද පෘතුගීසි රජුට සහ පරම්පරාවට තෑගි කරන බව ලිඛිතව බාර කළා. History repeats itself කියන ඉංග්‍රීසි කියමනක් තියෙනවා. ඉතිහාසය නැවත සිදුවී යනුවෙන් යෙදෙන එම වාක්‍ය ඛණ්ඩය අදටත් වළංගු බව දැනෙන්නේ වත්මන් පාලකීන් තමන්ගේ පුද්ගලික තරහ මරහ හේතුවෙන් සිංහල බෞද්ධින් පාගාගෙන ඔවුන් හිරේ විලංගුවේ දමාගෙන තමන්ගේ වටිනා රට ජාති ආගමිය බටහිර බලවතුන්ට විකුණා දැමීමට කරන වින කැටීම් නිසයි. මහජනතාවට සත්‍ය සංගවහ බටහිර හමුදාවන්ට බලපත්‍ර නැතිව රට තුළට ඇවිත් ඕනෑ විදිහට හැසිරෙන්නත් යුදමය කටයුතු වලට සම්බන්ධ වීමටත් ඉඩ ප්‍රස්ථා ලබා දීම නින්දිතයි. අපගේ වරායන් ගුවන් තොට පොටවල් සහ තවත් සංස්කෘතික වටිනාකමින් යුත් රටේ දේපළ පිටරටවල් වලට විකුණා දැමීමට කටයුතු කරන මේ පාලකීන් දොන් ජුවන් ධර්මපාලට දෙවෙනි වන්නේ කෙසේද? ධර්මපාලට මෙන්ම ඉදිරියට ගෙන යාමට දරු පරම්පරාවක් ඔවුන්ටත් නැති නිසාද?
බුදුබණ ඇසුවත් නිරන්තරේ
ගතිගුණ අතින් අපි තවමා වනන්තරේ
බුදුබණ කිව්වත් නිරන්තරේ ගතිගුණ අතින් අපි තවමා වනන්තරේ
මසුරං වටින හෝටල් ශාන්ත ලුසියාහි සැබ්බරින් හෝටලය. ශාන්ත ලුසියා අයත්වන්නේ කැරිබියන් මුහුදේ ඇති බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයටයි. එහි එක රාත්‍රියක් ගත කිරීමට ඇමරිකන් ඩොලර් 150,000ක අධික මුදලක් වැය වෙන බව සඳහන් වෙනවා. මුහුදේ විචිත්‍රත්වය විඳ විඳ මුහුදු මැද පාවෙමින් පෙම්වතුන්ට පෙම්සුව ලබන්නට හැකි අන්දමට මේ සබ්මරීන් හෝටලය සකස් කර ඇත. සමහර වෙලාවට මේ පාවෙන හෝටලය පුද්ගලිකව වෙන් කරවා ගන්නත් පුළුවන්. එහි සාමාන්‍ය ගමන වෙනස් කර තමන්ට අවශ්‍ය ගමන් මාර්ගක රැගෙන යන දනවතුන්ද ඉන්නවා. ස්විට්සර්ලන්තයේ ප්‍රෙසිඩන්ට් විල්සන් හෝටලය ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාල ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඇති මේ හෝටලේ නම් කර ඇත්තේ ඇමරිකාවේ 28 වැනි ජනාධිපති වුඩ්රෝ විල්සන් නමින්. එය විවෘත කෙරුණේ 1962. හෝටලේ රෝයල් පෙන්ට් හවුස් නැමති කාමර පෙළෙහි කාමරයක් සඳහා එක රාත්‍රියකට ඇමරිකන් ඩොලර් 60,000ක් වැය වෙනවා. ඒ මට්ටමේ කාමර 12ක් හෝටලේ 8 වැනි පට්ටුවේ පවත්වාගෙන යනවා. මේවායේ රැගත කරන්නේ ජනාධිපතිවරු අරාබි කුමරු කුමරියන් සුපිරි තරුවැනි අයයි. ඇමරිකාවේ ෆෝර් සීසන්ස් හෝටලය නිව්යෝර්ක්හි පීටිමය විවෘත වුණේ 1993. මහල් 52කින් යුත් මේ හෝටලයට කාමර 368ක් අයිති වෙනවා. එක රැයකට හිවියදම ඇමරිකන් ඩොලර් 50,000ක්. ඉන්දියාවේ රාජ් පැලස් ජයිපුරෙහි පීටිමය වසර 250කට වඩා පැරණි මාලිගයක් මේ විදිහට හෝටලයකට පරිවර්තන වී තිබෙනවා. එය 1727 පමණ අයත්ව තිබුණේ තකුර් මොහන් සිං නැමැති ප්‍රභූවරයාටයි. ඔහුගෙන් පැවතියන පරම්පරාවේ 16 වැනි පුරුකට අයත් ජයේන්ද්‍රා කුමරිය අදටත් මේ හෝටලට අයත් ගොඩනැගිල්ලක වාසය කරනවා. රැයක වියදම ඇමරිකන් ඩොලර් 45,000. ආසියාවේ වැඩිම මුදලක් වැය කරන හෝටලය මෙයයි. ෆිජිහි රිසෝට් හිල් ටොප් එස්ටේට් ෆිජි රාජ්‍යයට අයත් ලව්කාලා දූපතේ පිහිටි මේ රමණීය හෝටලය කඳු ගැටයක තද කොළ පැහැති වර්ණයෙන් වටපිටාවක පිහිටා ඇත. හතර වටේටම මුහුද පෙනෙනවා. එක රාත්‍රියකට අවම වශයෙන් ඇමරිකන් ඩොලර් 45,000ක් වැය වෙනවා. ග්‍රීසියේ ග්‍රෑන්ඩ් රිසෝට් ලගෝනිස්සි හෝටලය ඇතන්ස් නගරයේ පිහිටි මෙහි කාමර 200ක්. තරු පන්තියට අයත් මේ රැයක් ගත කිරීම සඳහා ඇමරිකන් ඩොලර් 40,000ක් වැය වෙනවා. ප්‍රංශයේ මාටිනස් හෝටලය ප්‍රංශයේ කෑන්සි පිහිටි ඇති මෙම හෝටලය විවෘත කෙරුණේ 1929. කාමර 400ක් පමණ ඇති මේකට එක රැයකට ඇමරිකන් ඩොලර් 40,000ක මුදල් අවශ්‍ය වෙනවා. එක්සත් අරාබි එමීර් රාජයේ බර්ජ් අලි අරබ් හෝටලය ඩුබායිහි ජුමේරියා වෙරලාශර ඇති මෙය මුහුදෙහි තනන ලද දූපතක් මත ඉදිකර ඇත. එය රුවලක හැඩයගත් හෝටලයක්. හෝටලේ ඇතැම් කුළුණු කැරට් 22 රත්තරන් ආවරණය කර ඉදිකර තිබෙනවා. එක රැයකට ඇමරිකන් ඩොලර් 24,000ක් වැය වෙනවා. මේ විස්තර ගැන අහන විට අපි පුදුම වන්නේ මේසා මහත් ධනස්කන්ධයක් එක රැයකට විදයම් කරන්නේ මොනව ලබා ගන්නද කියා. නමුත් ධනවතුන් ලස්සන තැනක ලස්සන දේ බලන්න ආසයි. සාමාන්‍ය ජනයාද ලස්සන දේ ප්‍රිය කරනවා. නමුත් ඔවුන්ට වත්කම නැහැ. ලෝකයේ මිනිස්සු පින්පව් අනුව උප්පත්තිය ලබන බව බුදුදහමේ නියමෙට කියා දෙනවා.
ලොකු ලොකු හෝටල් ගන්න රොකන්රෝල් ටාන්ස් නටන්න ඒක තාත්ව කලිසම රොකන්රෝල් ටාන්ස් ඉවරන ලොකු ලොකු හෝටල් ගන්න රොකන්රෝල් ටාන්ස් නටන්න ඒක තාත්ව කලිසම රොකන්රෝල් ටාන්ස් ඉවරන කියලා ලෙඩක් කෝවෙලා අටේ කොටේ හැමතැන තම පැතිරෙලා අඩි උස සපත්තුව කලේ ලොකු සෞතුව නෝනග විමස පෙරලෙලා උස්සල ගන්න බාලු නෝනව අරගෙන දමන බාලු විමටන නෝනට හොඳටම හති මහත්තය හිටගෙන බුදි මොකද්ද මේක තේරුම ලොකු ලොකු හෝටල් ගන්න රොකන්රෝල් ටාන්ස් නටන්න එරිටේ තාත්ව කලිසම රොකන්රෝල් ටාන්ස් ඉවරන గులుగు హోటల్ గాని రాక్ అండ్ రోల్ డాన్స్ నటన్ని ఏడించే దాత కలిసను రాక్ అండ్ రోల్ డాన్స్ ఇవ్వడని హోటల్ రాక్ అండ్ రోల్ డాన్స్ ఇవ్వరని
හෙවත් අලුබඳුන සඳහා ටෙස්ට් ක්‍රිකට් තරඟය. ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන්නේ එංගලන්තයයි. 1882 අගෝස්තු 29 දින එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරේ පැවතුණු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ක්‍රිකට් ලොවේ අංක 1ට තිබුණු එංගලන්තය පරදවා ඔස්ට්‍රේලියාව ජයගත්තා. ඒ දිනවල එක් දින තරඟ තිබුණේ නැහැ. එදා එංගලන්ත ජනයාට මහා දුක දවසක්. ඉතින් ස්පෝර්ටිං ටයිම්ස් කියන ක්‍රීඩා පුවත්පතේ මෙන්න මෙහෙම දැන්වීමක් තිබුණා. In affectionate remembrance of English cricket, which died at the Oval on 29th August 1882, deeply lamented by a large circle of sorrowing friends and acquaintances, the body will be cremated and the ashes taken to Australia. එදා පුළුස්සන ලද කඩුළු හා බෝලිය මේ අලුබඳුනේ පිරුණා. නායක අයිවෝ බ්ලයි පසුව ලෝඩ් ඩැන්ලි නමින් හඳුනනු ලැබුවා. ඔහු මේ නැවත තම රටට ගේන බවට පොරොන්දු වුණා. වසර දෙකකට වරක් ඇෂස් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මේ රටවල් දෙක අතර පවතිනවා. දැන් මේ අලුබඳුන MCC ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා. අගෝස්තු 23 දින උපන් නන්දාමාලිනී ගීත කෝකිලාවිය, අගෝස්තු 12 දින උපන් සිදත් වෙත්තමෝනි සහ අගෝස්තු 25 දින උපන් දුලීප් මෙන්දිස් යන ක්‍රිකට් ක්‍රීඩක යුවළ මේ රටට විශේෂ සේවයක් කළ මේ ලංකා දූ පුතුන්ට අපි උණුසුම් උපන් දින සුබ පැතුම් එවන අතර වාසනාවන්ත අනාගතයක්ද ප්‍රාර්ථනා කරනවා. ගුවන්විදුලි සම්මානය. පසුකියදා පැවතුණු රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උළෙලේදී ප්‍රශස්තම ගුවන්විදුලි නාට්‍ය ශිල්පියාට හිමි ජූරිගේ විශේෂ සම්මානය දිනාගත්තේ විහඟ විදාන පතිරණ විසින්. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය එක්ව නිර්මාණය කළ සරසවි රංගමණ්ඩල වැඩසටහනින් බිහි වූ කරත්තය නාට්‍ය වෙනුවෙන් මෙම සම්මානය ප්‍රදානය කෙරුණා. මෙහි විශේෂත්වය වන්නේ රාජ සම්මානයක් ලද ප්‍රථම විශ්වවිද්‍යාල සිසුවා විහඟ වීමයි. දකුණු ලංකාවේ තල්පෙවෙරළේ මුහුදු තටාක. දැනට දශක කීපයකට පෙර දකුණු ලංකා වෙරළේ මිනිස්සු පොල්ලලි වෙලින් නොයෙක් පාණ්ඩ නිර්මාණය කිරීමට පුරුදුව සිටියා. නාගරීකරණය හේතුවෙන් සහ තම දරුවන් ගතානුගතික වෘත්තියන්ගෙන් බැහැර වෙනත් දේ කිරීමට පෙළඹුණු නිසා කෙමෙන් පොල්ලෙලි හා සම්බන්ධ ගෘහස්ථ ව්‍යාපාර ඉබේටම නැති වුණා. ගාලට නුදුරු තල්පේ වෙරළේ ඇති විශාල ගල්පරය හතරස් කොටු ලෙස හාරා එදා පොල්ලෙලි පල් කිරීමට වලවල් ලෙස යොදාගත්තා. අද ඒවා එම වැඩේට භාවිතා නොවුනත් එම වලවල් හතරස් මුහුදු තටාක ලෙස පේනවා. එක්තරා සීමිත ඉඩ කොටසක පවතින ගල් වැටියක ස්වභාවිකව නිර්මාණය වූ තටාක කීපයක් ලෙස පෙනෙන මෙතනට විදේශිකයන් බහුලව පැමිණෙනවා. උදේ කාලයේ මෙම මුහුදු ජලය පිරුණු තටාක ලා කොළ පැහෙන් යුක්තයි. බොහෝ විට මෙහි පැමිණෙන පිරිස් කුඩා තටාක මත බැස දිය ස්ථානය කරනවා. අඩි හතරක් පමණ ගැඹුරු මේ වලවල් තුළට බැස විනෝදෙ විය හැකියි. හැබැයි පරිස්සමෙන් මන්ද කිවහොත් මේ අස්සල හා වලවල් වල මුහුදු සත්වෙක් වූ ඉකිරියන් ජීවත් වෙනවා. කුඩා සතෙක් වුවත් උගේ ඇඟ පුරාම කළු පාට කටු තියෙනවා. ඉතින් උන්ගෙන් එකෙක් නිරුවත් දෙපතුලට පැගුණොත් එම කටුවැනි වේදනාව බර තුවාලයක් වුවද සෑදිය හැකි බව සලකන්න. ජන්මභූමි අසන්නෙනි, කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබෙන් සමුගන්න වෙලාව ඇවිත්. අද ජන්මභූමි වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬ දායකත්වය පර්ල් සෙන්ර දසනායකගෙන්. එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලි. යළිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමුවන තුරු ඔබට සුබදායි රාත්‍රියක්.
Thank you.